අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමින් නගරයෙන් දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
අයිබන් දුවේ පුතේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගුණදිලි සංස්ථාවේ රුහුණු සේවය එක්ව විකාශනය කරන අධ්‍යාපනික වැඩසටහන සමගයි අද ඔබ මේ සම්බන්ධව සිටින්නේ. අද දවසේ පාඩම බුද්ධ ධර්මයේ පාඩම ඉදිරිපත් කරන මම තංගල් අධ්‍යාපන කලාපයේ හිටපු බුද්ධ ධර්මයේ ගුරු උපදේශක වර්තමානයේ හිඳලී කණ්ඩු විදුහලේ විදුහල්පති WMP දමයන්ති. ඉතින් දුවේ පුතේ මම දැන් මේ අවස්ථාවේ ඔබට ඉදිරිපත් කරන්නේ ඔබේ පෙළපොතේ කියන්නේ 10 ශ්‍රේණිය පෙළපොතේ සඳහන් 20 වෙනි පාඩම මොකද මාතෘකාව හෙළ කලාවන් සුරකිමු කියන පාඩම. ඉතින් දුවේ පුතේ ඔබට මතක ඇති මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරා. මොකටද වැඩම කරේ? බුදු දහම රැගෙන. දැන් මිහිඳු මහරහතන් වහන්සේ බුදු දහම රැගෙන වැඩම කිරීම සමගම බුදුදහම ආරක්ෂා කිරීම සඳහාත් ඉදිරියට පවත්වාගෙන යෑම සඳහාත් දේශීය භික්ෂු පර සමාජයක් ආරම්භ වුණා. ඔබට මතක ඇතිනේ කවුරු පැවිදි වෙලාද කියලා? දේශීය භික්ෂු පරපර ආරම්භ වුණේ කවුරු පැවිදි වෙලාද? අරිට්ට කුමරු පැවිදි වීමෙන්නේ. එතකොට මේ ආකාරයෙන් දේශීය භික්ෂු සමාජයක්ම ආරම්භ වුණා. ඊට පස්සේ අපේ රටේ තැනින් තැන විහාරස්ථාන ඉදි වුණා. මොකටද? භික්ෂූන් වහන්සේලාගේ වාසස්ථාන හැටියට. ඒ වගේම මහජනතාවට වැඳුම් පිදුම් කිරීම සඳහා ත්‍රිවිධ චෛත්‍යයත් ගොඩනැගුණ විහාරස්ථාන කේන්ද්‍ර කරගෙන. මොනවද ත්‍රිවිධ චෛත්‍ය කියන්න බලන්න. ඕ ස්තූපය, බෝධිය, බුද්ධ ප්‍රතිමාවනේ. ඕක අපි වෙන විදිහින් කියනවනම් වෙහෙර වහන්සේ, බෝධින් වහන්සේ, බුදු පිළිම වහන්සේ. එතකොට අපි විහාරස්ථානට ගියාම වැඳීම අනුපිළිවෙලකුත් තියෙනවනේ. අපි මුලින්ම ගිහිල්ලා වඳින්නේ වෙහෙර වහන්සේරනේ වැඳිය යුත්තේ. ඊළඟට බෝධීන් වහන්සේ, ඊළඟට බුදු පිළිම වහන්සේ. සමහරලාදී ඔබෙන් විභාගයටත් අහන්න පුළුවන් වැඳුම් පිදුම් කිරීම අනුපිළිවෙල නිසා හොඳට මතක තියාගන්න. අපි වැඳුම් පිදුම් කිරීම හරියට ඒ ආකාරයෙන් කරන කොහොමත් අපිට විශේෂයෙන් මතක තබා ගත යුත්තක් නෙමෙයි මේක. අපි පන්සලට ගියාම මුලින්ම වඳින්න ඕන වෙහෙර වහන්සේ, නැත්නම් ස්තූපයේ, ඊළඟට බෝධීන් වහන්සේට, ඊට පස්සේ බුද්ධ ප්‍රතිමා වහන්සේට. එතකොට බෞද්ධ කලා ශිල්ප ගණයට ඇතුළත් වන චිත්‍ර, මූර්ති, කැටයම් වගේම ගෘහ නිර්මාණ කලාවත් බිහි වුණා මෙන්න මේ ත්‍රිවිධ චෛත්‍යයන්ගෙන් සමන්විත වෙලා තිබෙන විහාරස්ථාන කේන්ද්‍ර කරගෙන. එතකොට ඒ වගේම ඔබ දන්නවා දුමින්දා ගමනේ ගැන. මොකක්ද දුමින්දා ගමනේ කියලා කියන්නේ? සංඝමිත්තා තෙරණින් වහන්සේ, ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රැගෙන අපේ රටට වැඩම කරා. එතකොට මේක සිදු වුණේ කවද්ද? හුඳුවා පෝයත් දවසේදීනේ. එතකොට මෙන්න මේ අවස්ථාවේදී අටලොස් කුලයක කලා ශිල්පීන් පැමිණියය කියලා සඳහන් වෙනවනේ. එතකොට අනුරාධපුරයේ පොළොන්නරු වගේ යුගවලට අයත් බොහෝ කලා නිර්මාණවලට ಭಾರತೀಯ ආభాෂය ලැබිලා තියෙනවා. ඒක අපට පැහැදිලි වෙනනම් ಭಾರತයෙන් අර පැමිණි කලා ශිල්පීන් මේව නිර්මාණය කරන්න යොමු වුණයි කියන එක. එතකොට පස්සේ කාලයකදී ලොවක් මවිත කරන්න තරම් ශ්‍රේෂ්ඨ නිර්මාණ බිහි වෙලා තියෙන්නේ ಭಾರತීය මග පෙන්වීමත් ලබාගෙන හෙළ කලාකරුවන්ගේ සුරතින්, හෙළ කලාකරුවන්ගේ දක්ෂතාවයෙන්. මුලදී මේ ಭಾರತීය ආభాෂයක් ලැබුවා. පස්සේ කාලෙදී හෙළ කලාකරුවන් විසින් ඒ නිර්මාණ බිහි කළා තියෙනවා. ඉතින් දුවේ පුතේ මේ නිර්මාණ අතර يعني කලාවන් අතර එකක් හැටියට අපට හඳුන්වන්න පුළුවන් ස්තූපය කියලා. එහෙම නැත්නම් වෙහෙර වහන්සේ කියලා කියන්නේ. දැන් ඔබට වෙහෙර වහන්සේ ගුව මතකට නැගෙනව ඇතිනේ. ගස් අතරින් ඈතින් පේනන සුදෝ සුදුවන්ව බබලන වෙහෙර වහන්සේ. එතකොට මේ සිංහල බෞද්ධ සංස්කෘතියේ සංකේත වලින් එකක් තමයි මේ ස්තූපය කියලා කියන්නේ. එතකොට ඔබ දන්නවා ස්තූපය හැඳින්වීම සඳහා භාවිතා කරන නම් කීපයක් තියෙනවා. කියන්න බලන්න ඔබ දන්න නම්. ඕ චෛත්‍යය කියලා කියනවා. ඒ වගේම වෙහෙර නැත්නම් වෙහෙර වහන්සේ. තව සෑය. ඔව් තව කියනවා දාගැබ කියලා. තව මොනවද තූපය තූපය. ඔව් ඊළඟ චේතිය. මේ වගේ නම් ටිකක් තියෙනෝනේ. එතකොට අපි කියවනේ විහාරස්ථානයක නම් තියෙන ත්‍රිවිධ චෛත්‍ය අතරින් ප්‍රධාන වශයෙන් සැලකෙන චෛත්‍ය නැත්නම් වෙහෙර වහන්සේට ප්‍රමුඛත්වයක් හිමි වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේගේ ශාරීරික චෛත්‍ය තමයි මේ තුලින් නිරූපණය වෙන්නේ. ඒකයි අපි පන්සලට ගියාම මුලින්ම වෙහෙර වහන්සේට වැඳුම් පිදුම් කළ යුත්තේ. එතකොට මේ ස්තූපවල මොනවද තියෙන්නේ? බුදු, පසේබුදු, මහරහත් කියන උතුමන්ගේ ධාතු සහ විවිධ පූජා වස්තු තැන්පත් කරලා තමයි මේ චෛත්‍ය හදලා තියෙන්නේ. ඉතින් විහාරස්ථානයක තියෙන ත්‍රිවිධ චෛත්‍ය අතරින් පළමුවෙන් අපි වන්දනා කරන්න කළ යුත්තේ ස්තූපය වෙන්නේ අන්නේ නිසා. මොකක් නිසාද? බුදු පසේබුදු මහරහත් කියන උතුමන්ගේ ධාතු සහ විවිධ පූජා වස්තු තමයි තැන්පත් කරලා තියෙන්නේ. ඉතින් ජීවමාන බුදුරජාණන් වහන්සේට කරන ගරු කිරීමක් හැටියට ජනතාව නැත්නම් බෞද්ධයින් විහාරස්ථානට ගියාම ස්තූපය ඉතාම ශ්‍රද්ධාවෙන් යුතුව වන්දනා කරනවා. එතකොට අපේ රටේ ස්තූප ඉදිවීම ගැන කතා කරද්දී විවිධ කතා පුවත් ගැනති සඳහන් වෙනවා. කොහොම වුණත් කියන්නේ බුදුදහම රැගෙන මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරරත් කලින් ස්තූප තිබුණයි කියලා කියනුනේ නේ මහියංගනේම. කොහොම වුණත් බුදුදහම ස්ථාපිත වීමත් සමගම, කියන්නේ බුදුදහම රැගෙනීමෙන් පස්සේ ඉදි වුණු මුල්ම ස්තූපය හැටියට හඳුන්වන්නේ මොකද්ද දුවේ පුතේ? මොකද ස්තූපය? තුපාරාම ඍතුපාරාමනේ, තුපාරාම දාගැබ. එතකොට මේ තුපාරාම දාගැබ කවුද හැදෙව්වේ? කවුද? දෙවනපෑතිස් රජතුමා. කාගේ උපදේශ මතද? මිහිඳු මහරහතන් වහන්සේගේ උපදේශ මත. බොහොම හොඳයි. එතකොට දුවේ පුතේ මේ නිදන් කළ තියෙන මොන ධාතුන්ද? බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුන් වහන්සේ තමයි තැන්පත් කළා තූපාරාමය හදලා තියෙන්නේ. එමනම් ඔබට මතකයිනේ බුදුදහම ස්ථාපිත වීමත් සමග ඉදුණු මුල්ම ස්තූපය තමයි තූපාරාමය. බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුන් වහන්සේ තමයි නිදන් කළ තියෙන්නේ. මේක කෙරෙව්වේ දෙවනපෑතිස්ස රජතුමා. එතකොට දුවේ පුතේ මේ ඔබ දකින්න ඇති විවිධ විහාරස්ථානවලට ගියාම විවිධ හැඩවල ස්තූප තියෙනෝනේ. එතකොට ප්‍රධාන වශයෙන්ම හැබැයි හැඩ තුනක ස්තූප තමයි බොහෝ විට දකින්න ලැබෙන්නේ. කොහොම වුණත් මේ කියන්නේ ස්තූපයේ ගර්භයේ හැඩ යනුව ප්‍රධාන වශයෙන් ස්තූප ආකාර හයක් තියෙනවා. මොනවද ඒ ආකාර හය? ඝණ්ඨාකාර, ඝටාකාර, බුබ්බුලාකාර, ධාන්‍යාකාර, පත්මාකාර, ආමලකාකාර. එතකොට දෙපතේ මේවයි හැමේ සමහර දේව චෛත්‍ය ඔබට නම්ීම පැහැදිලිුනේ. ඝණ්ඨාකාර කිව්වන් ඝණ්ඨාරයක හැඩයක්. ඒ කියන්නේ සීනුවක හැඩයකත් චෛත්‍යය, ගර්භයේ හැඩය සීනුවක හැඩයක්. ඝටාකාර කියන්නේ කලයක හැඩයක්. බුබුලාකාර කියන්නේ දිය බුබුලක හැඩයකත් ස්තූප. ධාන්‍යාකාර කියන්නේ ධාන්‍ය ගොඩක් වගේ හැඩයකත් ඒවා. පත්මාකාර කියන්නේ මොකද? පත්මයක් කියලා කියන්නේ පියුමක්. එහෙම නැත්නම් නෙළුම් මලක හැඩයක් ගත්ත ස්තූපය. ආමලකාකාර කියන්නේ නෙල්ලි ගෙඩේක හැඩයාගත් ස්තූපය. ඉතින් දුවේ පොතේ දැන් බලන්න ඔබේ පෙළපොත බලන්න. පෙළපොත දිහා. එතකොට ඔන්නේ පොතේ ඔය ආකාර වල ස්තූප ඔබට තියෙනවනේ. ඔබ මේ ටික හඳුන ගන්න. හඳුනගෙන මතක තබා ගන්න ස්තූපවල හැඩය අනුව කොහොමද හඳුන්වන්නේ කියන එක. එතකොට මං කිව්වනේ කලිනුත් මේ බොහෝ වෙලාවට අපේ රට තුල දකින්න ලැබෙන්නේ ආකෘති තුනක ස්තූප තමයි. මොනවද ඒ ආකෘති තුන? වැඩිපුර දකින්න ලැබෙන ආකෘති තුනයි මොනවද? ඔහො ඝණ්ඨාකාර තියෙන තව තියෙන බුබ්බුලාකාර ස්තූප. ඊළඟට ධාන්‍යාකාර, ඝණ්ඨාකාර, බුබ්බුලාකාර, ධාන්‍යාකාර කියන ස්තූප තමයි බොහෝ වෙලාවට අපට දකින්න ලැබෙන්නේ නේ. බොහෝම තැන්වල තියෙන්නේ ගොඩක් වෙලාවට දකින්න ලැබෙන්නේ මේ ආකාර තුන. එතකොට ඔබට රුවන්වැලිසෑය ඔබ ගිහිලා තියද? රුවන්වැලිසෑය දැකලා තියද? වැඳපුදාගෙන තියද? නැත්නම් ඔබ දකින්න ඇතිනේ පින්තූර වලින් හරි රුවන්වැලිසෑය මොන හැඩයද කියන බලන්න දුල පුතාලා. මොන හැඩයද? අබයි ගිදියත් ඒ හැඩය තමයි. මොකද්ද හැඩය? ඔහො බුබ්බුලාකාර හැඩය. ඊළඟට කැලණි රජ මහා විහාරයේ ස්තූපය ධාන්‍යාගාර. ධාන්‍යාගාර හැඩයෙන් තමයි යුත්. එතකොට ඝණ්ඨාගාර හැඩි ස්තූප මොනවද? මොනවද? ථූපාරාමය, මහියංගණය. ඒ ස්තූප ඝණ්ඨාගාර හැඩයෙන් යුත්තයි. කතරගම කිරිවෙහෙර මුලින් තිබුණලු ගැටාකාර හැඩයෙන් යුත්තව. ඒ වගේම දැදිගම කොටවෙහෙර පත්මාකාර කියලා විවිධ විද්වතුන් පෙන්වලා දෙනවා. ඒ වගේම පොළොන්නරුවේ සත්මහල් ප්‍රාසාදය අර අපි සඳහන් කළ ආකෘති හයක් ඒවට පරිබාහිර ස්තූපයක් හැටියට මහාචාර්යසෙන්රත් වර්ණවිතාන මහත්මයා පෙන්වලා දීලා තියෙනවා. ඒක චතුරස්‍රාකාර ස්තූපයක් කියලා. මොකද චතුරස්‍රාකාර ස්තූපයක් කිව්වේ? පොළොන්නරුවේ සත්මහල් ප්‍රාසාදය. එතකොට දැන් ඔබට පැහැදිලිනේ මේ ස්තූප ගර්භයේ හැඩය අනුව තමයි ඒ ආකාර තියෙන්නේනේ. අපි දැන් බොහෝ වෙලාවට දකින් ලැබෙන්නේ ආකෘති තුනින් යුත්තේව ධාන්‍යාකාරයව ඝණ්ඨාකාර සහ බුබ්බුලාකාර ස්තූප තමයි බොහෝ වෙලාවට දකින් ලැබෙන්නේ. ඉතින් දුවේ පුතේ මේ ස්තූපයක් අපි ස්තූපය ළඟට ගියාම මේ ස්තූපයක කොටස් තියෙනවා. ස්තූපයක කියනවා ස්තූපේ අංග කියලා. එතකොට සමහර අවස්ථාවලදී විභාගයටත් අහලා තියෙනවා ස්තූපේ කොටස් නම් කරලා AB දාලා මේව නම් කරන්න කියලා. එතකොට නම් කරලා හරි එකෙන් කෙටි ප්‍රශ්නයක් හරි අහලා තියෙන නිසා ඔබ දැනගෙන තියෙන්න ඕන. විභාගයට නෙමෙයි සාමාන්‍යයෙන් ප්‍රායෝගික වශයෙන් ජීවිතේට අපි අවබෝධයෙන් අපි පන්සල ගියාම අවබෝධයක් ඇති කරගන්න ඕනේ. මේ චෛත්‍යය කොහොමද, චෛත්‍යය නිකාම් අපි වඳිනට වඩා ඒ ගැන අවබෝධයක් ඇති කරගන්න එක වටිනවා. ඉතින් චෛත්‍යයේ ඔබ දකින්නවා බර චෛත්‍ය මහිතින් මවා ගන්නකෝ. එතකොට චෛත්‍යය ඉදිකල්ලා තියෙන්නේ චතුරස්‍රාකාර හෝ චතුරස්‍රාකාර නෙමේ වෘත්තාකාරව හෝ සමචතුරස්‍රාකාර සලපතල මළුවක තමයි තියෙන්නේ. ඒ වගේම ඊට පහලින් වැලි මළුවකුත් තියෙනවා. එතකොට මතක් කරගන්න බලන ස්තූපයේ අංග ටික මුලින්ම තියෙනවා තුන් මහල් පේසාවනේ. ඊට පස්සේ මොකක් තියෙන්නේ? ගර්භය. ඊට පස්සේ මතක් කරන බලන ගර්භයට ඉහෙලි හතරස් කොටුව, දේවතා කොටුව, කොත් කැරැල්ල, කොත. දැන් ඔබ පොතේ තියෙන රූප සටහන අධ්‍යයනය කරන්න, එහෙම අධ්‍යයනය කළා පන්සලට ගියාම ආය අවබෝධය තහවුරු කරගන්න. ස්තූපය බලලා මෙන්න ස්තූපයේ කොටස් ටික, ස්තූපංග මේවා කියලා ඔබ තහවුරු කරන. එතකොට තමයි දුවේ පුතේ මතකේ රැඳෙන්නේ නේ. ඉගෙන ගත්ත දේ පොතෙන් ඉගෙනගෙන විභාගට ලියලා ඒක එතනින් ඉවර කරන්න එපා. අපේ ජීවිතයේ අත්දැකීමක් හැටියට ඉගෙනගෙන තියාගන්න. එතකොට ඔන්න එහෙනම් අපි ස්තූපයේ අංග ගැන කතා කරා, මතක තියාගන්න ඒ ටික. ඊළඟට චේතිය ගර කියලා ඔබ හැලලා තිනේ. චේතිය ගර මේකට කියනවා වටදාගය කියලා. ගරය කියලා කියන්නේ ගයක්නේ. චේතිය කියන්නේ චෛත්‍ය. එතකොට චේතිය ගරය කියන්නේ එහෙනම් ස්තූපය සඳහා ඉදිවෙච්ච වෘත්තාකාර පියසක් සහිත ගෘහය. චේතිය ගර කියලා කියන මේකට වටදාගය කියලා කියනවා. මේ චේතීගර සකස් කරලා තියෙන ස්තූපයේ ආරක්ෂාවට වගේම බැතිමතුන්ගේ වඳින්න පුදන් යන බැතිමතුන්ගේ ආරක්ෂාව සැලකිල්ලට අරගෙන තමයි. එතකොට ඉස්සර කාලේ තිබිච්ච කුඩා පරිමාණයේ ස්තූප වටා චේතීගර ඉදි කරලයි කියලා අපට සාක්ෂි හමු වෙනෝනේ. අනුරාධපුරයට ගියා නම් සමහර චෛත්‍යමාල අසල තියෙන ගල් කණු වලින් අපට පැහැදිලි වෙනවා ඒ වගේ චේතීගර තිබුණයි කියන එක පැහැදිලි වෙනවා. එතකොට ථූපාරාමය, අම්බස්ථලය, ලංකාරාමය වගේ ස්තූපවල ගල්කණු අපට දකින්න ලැබෙන ඔබ ගිහිලා තියෙන නම් ඔබට මතක ඇති. නැත්නම් අපි ඉදිරියට කතා කරලා චාරිකාවක් යොදාගෙනමු. එතකොට අපට පුළුවන් ওই ටික බලලා හරියාකාරව අවබෝධය ලබාගෙන අවබෝධය තහවුරු කරගන්න පුළුවන්. එතකොට හොඳම කලාත්මක වටදාගේවල් තියෙනවා දුවේ පුතේ අනුරාධපුරයේ සහ මැදිරිගිරියේ. මතක තියාගන්න එක, විභාගයටත් ප්‍රශ්න අහන්න පුළුවන්. කලාත්මක වටදාගේවල් තියෙන කොහෙද? පොළොන්නරුවේ සහ මැදිරිගිරියේ. එතකොට දුවේ පුතේ ඊළඟට මම කතා කරන්නේ වාහල් කඩ ගැන. දැන් සමහර ස්තූපවල ගර්භයට සම්බන්ධව හතර දිසාවට මුහුණලාපු අලංකාර තොරණක් වගේ එකක් දකින්න ලැබෙනවා. බලන්න මතක් කරගන්න බලන්න එහෙම එකක් ඔබ දැකලා තියෙනවද කියලා. ඒක හඳුන්වන්නේ කොහොමද? වාහල් කඩ කියලා. මොකද වාහල් කඩ කියලා කියන්නේ? ගර්භයට සම්බන්ධව සිව් දිසාවට මුහුණලා තරණ ලද අලංකාර තොරණක් වැනි අංගයක්. ඒක තමයි වාහල් කඩ. ඒක ආයක කියලා කියනවා. අද ආයක වාහල් කඩ නැත්නම් ආයක කියලා කියනවා. වාහල් කඩක දෙපස මල්කම් ලියකම් ආදියත් දකින්න ලැබෙනවා. එතකොට මේ අතරේ ශිලා ස්තම්භ දෙකක් පිහිටලා තියෙනවා. අතරමැද කොටසේ සමාන්තර තීරු යදල හංස රූප, වාමන රූප, ඇතිස් ආදිය දකින්න ලැබෙනවා. එතකොට දුවේ පුතේ හොඳම වාහල් කඩ නැත්නම් කලාත්මක බවින් උසස් වාහල් කඩක් දකින්න ලැබෙන්නේ මිහින්තලේ කණ්ඩක චේතිය නැගෙනහිර වාහල් කඩ. කොහෙද කලාත්මක වාහල් කඩක් දකින්න ලැබෙන්නේ? මිහින්තලේ කණ්ඩක චේතියේ නැගෙනහිර වාහල් කඩ. ඊළඟට අපි කතා කරන බෝධිගරය ගැන. බෝධිගරයනේ, බෝධිගරය කියන්නේ බෝධීන් වහන්සේ වටා නිමවන ලද පටු පිහල්සක් සහිත මණ්ඩපයට තමයි බෝධිගරය කියන්නේ. මොකද බෝධිගරය කියන්නේ? බෝධීන් වහන්සේ වටා නිමවන ලද පටු පිහල්සක් සහිත මණ්ඩපය. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ බෝධීන් වහන්සේගේ ආරක්ෂාව. අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වටා බෝධිගරයක් තිබුණයි කියලා අපට සාක්ෂි දැක ගන්න පුළුවන්. ඔබ ගිහිල්ලා තියෙන නම් අනුරාධපුරේ ඔබට මතක ඇති බෝධිගරයක් තිබුණු බවට සාක්ෂි එහෙත් එතන තියෙනවා. මතකද කියලා බලන්න. ගියා නම් මතක ඇති, නැත්නම් අපි ඉදිරියේ දවසක ගිහිල්ලා බලමු නේද? එතකොට දුවේ පුතේ කලාත්මක බවින් උසස්ම බෝධිගරය පිහිටලා තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිල්ලග්ගම කියන ප්‍රදේශයේ. ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සඳකඩ පහණ ගැන. සඳකඩ පහණ ඔබ දැකලා ඇති බෞද්ධ සිද්ධස්ථානයකට පිවිසෙන පියගැට පෙළ ආරම්භයේ තමයි සඳකඩ පහණ දකින්න ලැබෙන්නේ. අර්ධ කවාකාර ගල් පෝරුවක් තමයි මේ සඳකඩ පහණ කියලා හඳුන්වන්නේ. මේකට අඩ ඡන්ද පාසාන කියලාත් හඳුන්වනවා. එතකොට අනුරාධපුර යුගයේ ඉඳලා මහනුවර යුගය දක්වා සඳකඩ පහණ වල රැසක් හමු වෙලා තියෙනවා. ඒ යුගවලට අනන්‍ය වූ ලක්ෂණ තමයි මේ සඳකඩ පහණ තුල දකින්න ලැබෙන්නේ. මෙතෙක් හමු වෙලා තියෙන සඳකඩ පහණ කිහිපය අතර වඩාත්ම කලාත්මක බවින් අනූන, නැත්නම් කලාත්මක බවින් මුල් තැනගත් සඳකඩ පහණ පිහිටලා තිබෙන්නේ අනුරාධපුරයේ විසෝමාලිගේ. අසල මතක තියාගන්න එක දූල පුතාල, කලාත්මක බවින් මුල් තැනගත් සඳකඩ පහණ පිහිටලා තියෙන්නේ අනුරාධපුරයේ විසෝමාලිගේ අසර. ඉතින් මේ සඳකඩ පහණ තුලින් කලාත්මක බව අපට දකින්න ලැබෙනවා. මොකද කැටයම්, මල්කම්, ලියකම්, සත්තරූප ආදිය තුලින් විසිතුරු බවත් දකින්න ලැබෙනවා. අනුරාධපුර යුගයේ සඳකඩ පහණ ගත්තම පිටත සිට ඇතුළත ඇති ලියකම් තියෙන කැටයම් වල මුලින්ම දකින්න ලැබෙන්නේ පලාපෙති මෝස්තරය. ඊට පස්සේ දකින්න ලැබෙන සත්තරූප හතරක්, ඇත, අස්ස, සිංහ, ගවය කියන සත්තරූප හතර දකින්න ලැබෙනවා. ඊට පස්සේ සංකීර්ණ ලියවැල, ඊළඟට නෙළුම් පොහොට්ටු තුඩින් රැගෙන එන හංසාවලියක් දකින්න ලැබෙනවා. ඊට පස්සේ නැවත වතාවත් සරල ලියවැලක්, ඒ වගේම මැද තියෙන්නේ අර්ධ නෙළුමක්. එතකොට මෙන්න මේ ආකාරයෙන් තමයි සඳකඩ පහණ නිර්මාණය වෙලා තියෙන්නේ. පොළොන්නර යුගයේ සඳකඩ පහණින් ගව රූප ඒවත් වෙලා තියෙනවා. ඒකට හේතු වෙලා තියෙන්නේ Hindu භාෂා, Hindu ආගමේ ආභාෂය. ඒගොල්ලෝ කැමති නෑ ඒගොල්ලොන්ගේ මේ ගෞරව කරන ගවයා පෑගෙනවට අකමැති නිසා ඒ පොළොන්නර යුගයේ සඳකඩ පහණින් ගව රූපය ඉවත් වෙලා තියෙනවා. මහනුවර යුගයේ සඳකඩ පහණ කැටයන් වලින් විතරක් නොවේ, කැඩේ අතිනුත් වෙනස් වෙලා තියෙනවා. අනුරාධපුර යුගයට අයිති සඳකඩ පහණින් බව චක්‍රය අර්ථවත් කරනවායි කියලා මහාචාර්ය සරණරත් පරණවිතාන මහතා ප්‍රකාශ කරලා තියෙනවා. ඊළඟ දුවේපුතේ අපි කතා කරන්නේ මුරගල සම්බන්ධව. මුරගල තියෙන විහාර මන්දිරයක හෝ රාජකාරී ගොඩනැගිල්ලක දොරටු අලංකාර කරන අර්ධ කවාකාර මුදන සහිත ගල් පෝරු දෙකක් තමයි මුරගල කියලා හඳුන්වන්නේ. ඔබට මතක නම් මතක ඇති සමහරලාට ඔබ අනුරාධපුරයේ ගියානම් මුරගල් දකින්න ලැබෙනවා. ඉතින් මේ මුරගල් ආරම්භයේ සිටම කැටයම් රහිත වුණත් පස්සේ කාලදී පුන් කලස, බහිරව රූප වගේ දේවල්, ඒ වගේම වාමන රූප, පෙනේ සහිත නාග රූප ආදී එකතු වෙලා තියෙනවා. එතකොට මිනිස් වෙස්ගත් නාරජ කැටයම මුරගල විකාශයේ දියුණුම අවස්ථාවක් හැටියට සඳහන් වෙනවා. එතකොට මේ නාරජ යුගයේ හිස වටා විහිදෙන නයිපෙන මාලාවක් ත්‍රිබංගලීලාවෙන් නැගී සිටින නාරජගේ වැලමිටි නිහිලට නැමුණු එක් අතක මල් පිරව පුන්කලසක් අනික් අතේ දිදුලන සාකාවක් හෝ මල් කිනිත්තක් වගේ දෙයක් දකින්න ලැබෙනවා. එතර දුවේපුතේ දැනට විද්වතුන්ගේ සම්භාවනාවට පාත්‍ර වෙච්ච කලාත්මක මුරගල හමු වෙන්නේ අබේගිරියට අයිති රත්න ප්‍රාසාදයේ කියන ගොඩනැගිල්ල සමීපයේ. ඊළඟට දුවේපුතේ අපි චිත්‍ර කලාව ගැන කතා කරන අනුරාධපුර යුගයේ සහ පොළොන්නර යුගයේ චිත්‍ර ගැන විහාරස්ථානයක පිළිමයේ හරියට කලාගාරයක් වගේ, මොකද ඒක චිත්‍ර මූර්ති කැටයම් වලින් අනූනයි. එතකොට මේ සිතුවම් වලින් බලාපොරොත්තු වෙන ජනතාවට බුද්ධ චරිතය, බෝසත් චරිතය ඇසුරු කරගෙන ජනතාව තුළ ශ්‍රද්ධාව වර්ධනය කිරීම තමයි අරමුණු වෙලා තියෙන්නේ. එතකොට අනුරාධපුර යුගයේ චිත්‍ර ගැන කතා කරන්න ගියාම මේ යුගයට අයිති චිත්‍ර හමු වෙන ස්ථාන කීපයකින් ඒ අතර සීගිරිය සහ හිඳගල වැදගත් ස්ථානයක් ගන්නවා. ඉන්දියාවේ පැරණි අජන්ත සිතුවම් කලාවට නැකම් කියන චිත්‍ර තමයි සීගිරි චිත්‍රවල දකින්න ලැබෙන්නේ. ඒ වගේම පොළොන්නර යුගයේ පැරණිම චිත්‍ර දකින්න ලැබෙන්නේ මහියංගන ස්තූපයේ ධාතු ගර්භයෙන් දිබුලාගලලෙන් තිවංක පිළිමයේ කියන ස්ථානවලින්. එතකොට පොළොන්නර යුගයේ විශාලතම පොළොන්නර යුගයේ පැවති විශාලම චිත්‍රාවලිය දකින්න ලැබෙන්නේ කොහෙද? පොළොන්නරුවේ තිවංක පිළිමයේ. මහා පෙරකුම්බ රජු විසින් කරවන ලද ජේතවනාරාමේ පිළිමයේ තමයි මේ නමින් හඳුන්වලා තියෙන්නේ. එතකොට මේ මෙහිකේ ගර්භගෘහයේ තියෙන චිත්‍රවලින් බුද්ධ චරිතයත් අන්තරාලයේ තියෙන චිත්‍රවලින් ජාතකතත් නිරූපණය වෙලා තියෙනවා. බුදුරජාන් වහන්සේ දෙව්ලොව සිට සංකස්සපුරයට වැඩම කිරීම, සස්ස ජාතකය, වෙස්සන්තර ජාතකය ආදී ජාතක කතා කීපයකුත් දකින්න ලැබෙනවා. ඉතින් දීපිත චිත්‍රකලාවෙන් බලාපොරොත්තු වෙන ජනතාව තුළ බෝසත් චිත්‍ර සහ බුදු චරිත ඇතුළු කරමින් ශ්‍රද්ධාව වර්ධනය කිරීමකින් අපි කතා කරා මේ විවිධ කලා ශිල්ප ගැන. ඉතින් මේ අපේ රටේ තියෙන කලා ශිල්ප ලෝකෙම ජනතාව මවිත කරවන තරම් සුළුයි. ඉතින් මෙන්න මේ විවිධ කලා හෙළ කලා උරුමයන් අප විසින් රැකගත යුතුයි. අප විසින් රැක ගැනීමේදී ඒව ස්ථානවල තියෙන උපදෙස් වලට අනුව කටයුතු කරන්න ඕනේ. ඒවට වැඳුම් පිදුම් කරන්න ගියාට පස්සේ ඒව මතයගල් පූර්ව මත ඇවිදීම ආදී කරන්න හොඳ නැහැ. කුරුටු ගෑම ආදී කරන්න හොඳ නැහැ. මොකද මේවා අපට අනාගත පරම්පරාවට දැක ගන්න අපි ආරක්ෂා කර ගන්න ඕන. එහෙම නැන්ද වේ පුතේ, ඔබ මේ හෙළ කලාවන් රැක ගැනීමට කටයුතු කරන්නත් කියලා, ඔබ හොඳින් ඒව අධ්‍යයනය කරන්න කියලාත් ඉල්ලා සිටිමින් මම පාඩම අවසන් කරනවා. ඔබට මේ අසුරින් අදාළ පැවරුම් පොත මගින් ලබා ගන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ, අද දවසේ ඔබ ඔබට පාඩම ඉදිරිපත් කළ මම තංගල් අධ්‍යාපන කලාපයේ හිටපු බුද්ධ ධර්මයේ ගුරු උපදේශිකා වර්තමානයේ හිඳලි කණ්ඩු විදුහලේ විදුහල්පති WMP දමයන්ත. හිමනන් දුවේ පුතේ,
ගුරු ගෙදර සම්බන්ධව ඔබට මතුවන ගැටලු සහ ඔබේ අදහස් පළ කිරීමට දැන් SMS සේවාවක් සක්‍රියයි. බුද්ධාගම විෂයට අදාළ පාඩම පිළිබඳව ඔබට යම් ගැටලුවක් වේ නම් BUD *Q* ප්‍රශ්නය පැහැදිලිව සහ සරලව සඳහන් කොට ඉංග්‍රීසි අකුරෙන්, වෙනත් ආකාරයකින් කියන්නේ නම් Singlish ho Tanglish වලින් ලියා 0.7.0.488.1.488 0.7.0.488.1.488 අංකයට යොමු කරන්න. ඔබට යම් අදහසක් හෝ යෝජනාවක් හෝ ඉදිරිපත් කරන්න තිබේ නම් ඔබ කළ යුත්තේ ඉහත Q අක්ෂරය වෙනුවට C අක්ෂරය යෙදීමයි.
අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
ජියාපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරුගෙදර.